समन्तचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स विशेषයෙන් ලැබුණා වසර අපි දන්නවා 2020 පසුගිය අවුරුද්ද ලෝකයාටම කරදර විපත් වසංගත නොඑක් ස්වභාවික විපත් ලෝකෙම මිනිස්සු විශාල පිරිසක් අන්ත අසරණ වෙච්ච වර්ෂයක් ගොඩාක් මිනිස්සුන්ට ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වුණා. තමන්ගේ රැකී රක්ෂා අහිමි වුණා. ජීවත් වීමේ විශාල අරබුද ප්‍රශ්න මිනිස්සුන්ට ඇති වුණා. සමහරුන්ට එදා වේල පවා හම්බ කරගන්න විදිහක් නැතුව මිනිස්සු ආර්ථික වශයෙන් අසරණ වුණා. ඒ වගේම ගමන් බිමන් සියල්ල ඇන හිටියා. ලෝකේ පුරා මිනිස්සු ගුවන් ගමන් මේ සියල්ල නතර වෙලා. අවුරුදු ගණනාවක ඉතිහාසය ගත්තොත් මුළු ලෝකයක්ම ලෝකේ බලවත්ම රටවල් පවා අන්ත අසරණ භාවයට පත් වෙලා රටවල් ලොක්ඩවුන් කරලා ගමන් බිමන් නතර කරලා බොහෝ අසරණ වීම පසුගිය වර්ෂය තුළ ආරම්භ වුණා. අපි ප්‍රාර්ථනා කරමු ලැබුණ අවසර මේ 2021 මේ වර්ෂයේ ඉක්මනින්ම මේ වසංගත රෝගබිය ලෝකයෙන් දුරුවේවා. ඒ විද්‍යාඥයන් පර්යේෂණ කරන අයට ඒ වගේ මේ සඳහා ඖෂධ හොයාගන්න කටයුතු කරන දේශීය වේවා ඒ වගේ බටහිර වේවායි සියලු දෙනාට ඉක්මනින්ම සුදුසු ඖෂධ හොයාගෙන ලෝකයාටම පිහිට වෙමින් මේ වසංගත රෝගබිය ඉක්මනින් ලෝකයෙන් දුරුවේවා. මිනිස්සුන්ට සුවසේ රිසිසේ තමන්ගේ ආගමික කටයුතු කරගෙන එදිනෙදා කටයුතු කරගෙන තමන්ගේ ජීවිත යහපත්ව ලෞකික ලෝකෝත්තර දියුණුව සලසගන්න ලෝකයාටම වාසනාව ලැබේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංගතුනි, සාමාන්‍යයෙන් අපි අවුරුද්දක් අවසන් වෙලා අවුරුද්දක් ආරම්භ වෙනකොට අපි විවහාර වර්ෂයක් හැටියට භාවිතා කරන්නේ මේ ජනවාරි පළවෙනිදායි පටන් ගන්න මේ කැලැන්ඩරේ තමයි අද ලෝකයේ විවහාර වර්ෂය හැටියට ලෝකයාම භාවිතා කරන්නේ. හැබැයි ඔබ අහලා ඇති මීට පෙර අපේ රටවල් ඉස්සර බුද්ධ වර්ෂය අපි භාවිතාවට ගත්තා. මේ බුද්ධ වර්ෂය ආරම්භ වුණේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන්. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ ඒ කාලේ වැඩ හිටිය මහරහතන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා ශාසනික කටයුතු වෙනුවෙන් අදට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුද්දයි. අදට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දෙකක් වෙනවා. අදට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5යි 10යි මේ විදිහට ගණනය කරා. අන්නේ ගණනය කිරීම පසුකාලීන බුද්ධ වර්ෂය හැටියට භාවිතාවට ගත්තා. හැබැයි අපි දන්නවා අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම් මේ ලෝකයාම නොයෙක් එවැනි බලපෑම් යටත්වීම් ඒ කරදර ප්‍රශ්නත් එක්ක පසුගිය කාලයේ මේ ලෝකෙම අර බුද්ධ වර්ෂ භාවිතාවන් ඒ වර්ෂ භාවිතාවන් පැත්තකට ගිහිල්ලා මේ ක්‍රිස්තු වර්ෂයේ මුල් කරගෙන මේ කැලැන්ඩරය මේ ලෝකෙ භාවිතාවට ගත්තා. ඉතින් අපි භාවිතා කරන අපි විවහාර කරනේ විවහාර වර්ෂයන්ගේ 2020 අවසන් වෙලා 2021 වර්ෂය ලබලා තාම දින කීපයයි. එහෙන් මේ වර්ෂයක් ආරම්භ වෙනකොට අපි දන්නවා බොහෝ දෙනෙක් සමහර ජීවිතේ අඩුපාඩු හදාගෙන නිවරදි වෙන්න උත්සාහ ගන්නවා. සමහරු හිතනවා දැන් අපි බෞද්ධ පැත්තෙන් හිතන්නේ සමහර අය ඔන්න වෙසක් කාලේ එනකොට හිතනවා මේ වෙසක් පෝය ඉඳන් නම් මං හැදෙනවා. මගේ පරණ අඩුපාඩු හදා ගන්නවා. අද ඉඳන් මං හොඳ මිනිහෙක් වෙනවා. අද ඉඳන් මං හොඳ මිනිහෙක් වෙනවා. මේ පෝයට ඉඳන් මං හොඳට සීල් ගන්නවා, බණ අහනවා. ඒ උනන්දුවෙන් මිනිස්සු නිවැරදි වෙන්න පටන් ගන්න. ඒකට වීරියක් තියෙන්න ඕනේ. ඒකට ධර්මයේ කියන්නේ ආරම්භක ධාතු. යමක් පටන් ගන්න යම් කුසලයක යෙදෙන්න අවශ්‍ය වීරිය, ආරම්භක වීරිය. හැබැයි බොහෝ දෙනෙකුට ඒ පටන් ගන්න වීරිය පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ බොහෝ දෙනෙකුට. සමහර වෙලාවට සතියයි දෙකයි මාසයයි ආයි අර පරණ ජීවිතේටම වැටෙනවා. ඊට පස්ස සමහරු හිතනවා මං පොසොන් පෝයට හැදෙනවා. මේ පොසොන් පෝය දවසේ ඉඳන් මං හැදෙනවා. තවත් සමහරු හිතනවා මං ඇසළ පෝයට වැඩි පටන් ගන්නවා. ඔහොම හිතන අය ඔය වගේ සමහරු දෙසැම්බර් 31 වෙනිදා. අපි දන්නවා සාමාන්‍ය මේ ලෝකයා අවුරුද්දේ අවසානයේ සමරන්න වැඩිපුරම මේ ධර්මයේ නොදන්න ලෝකයා උත්සාහ කරන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය සංගීත සම්දර්ශන විනෝද මේලා මේ වගේ දේවල් එක්ක තමයි අවුරුද්දේ අවසානයේ සමරන්න නොයේ උත්සව මේ සංවිධානය කරමින් කටයුතු කරන්නේ. හැබැයි මෙවර මේ ලෝකයේ ඇති වෙලා තිබිච්ච මේ වසංගතයත් එක්ක ලෝකේ බොහෝ රටවල්වලට වෙනදා වගේ වැනි උත්සව ඊළඟට සංගීත සම්දර්ශන එලිමහනේ දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු එකතු වෙලා මල්වැලි සම්දර්ශන මේ වගේ දේවල් ලෝකේ නැති වෙලා ගියා. ඉතාම අඩු මට්ටමින් යම් යම් ප්‍රමාණයකින් පැවතුණාට ලෝකයේ ස්වභාවය නැති වුණා. සමහරු ජනවාරි පළවෙනිදා හිතනවා ඔන්න අලුත් අවුරුද්දක් ආරම්භ වුණා මං අද ඉඳන් හැදෙනවා. ඔහොම හිතන ගොඩාක් දෙනෙක් ඉන්නවා. සමහරු එහෙම හැදෙනවා කියලා ජීවිතේ මිනිස්සු වෙනස් වෙන්න හිතන්නේ. සමහරු ගේ සුද්ධ පවිත්‍ර කරලා ගේ තීන්ත ගාලා ගෙවල් අස්පස් කරලා තනකොළ කපලා චුට්ටක් ගේ පිළිවෙලකට ලස්සනට ආයි සකස් කරගෙන අලුත් අවුරුද්දක් අලුත් විදිහට ආරම්භ කරන්න ඕන හිතනවා. තව පිරිසක් හිතනවා මේ අලුත් වෙන්න තියෙන ඇඳුමේ කියලා. ඔබ බලන්න මේ වර්ෂයේ ඒ තරම් නැති වුණත් යම් යම් නමුත් ඒ කියන දේ අහන්න නැතුව ඔබ දකින්න නැති මොන තරම් සමහරු කඩවල් වල පෝලිං වල දැන් බොහෝ පිරිසකට සමහරුන්ට මේ වසංගතයේ විපත් අමතක වෙලා. හැබැයි මිනිස්සු බොහෝ පිරිසක් අපි දන්නවා සිංහල අලුත් අවුරුද්ද එනකොට ඊළඟට මේ දෙසැම්බර් කාලේ ජනවාරි පළවෙනිදා ලඟ වෙනකොට ජීවිතේට ඇඳපු නැති මිනිස්සු වගේ ඇඳුන්නේ නැහැ වගේ. අලුත් ඇඳුමක් ගන්න ඕනේ, අලුත් වෙන්න ඕනේ. කඩවල් වල පොර කාගෙන ගිහිල්ලා මිනිස්සු ඇඳුම් තෝරලා ඇඳුමක් ඇඳලා අලුත් ඇඳුමක් ඇඳලා ජීවිතේ අලුත් වෙන්න හිත. ඇඳුමින් අලුත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ කිරිබත් ටිකක් හදලා ගෙවල් වල ඒවා සාමාන්‍ය ජීවිතේ භෞතික වශයෙන් ගියක් සුද්ධ පවිත්‍ර කරගන්න එක, ගේ ලස්සනට සකස් කරගන්න එක, ගෙදරට අලුත් බඩු මුට්ටු ගන්න එක, අලුත් ඇඳුම් ගන්න එක, ගෙවල් වල හොඳට කාලා බීලා ඉන්න එක. ඒව සාමාන්‍ය ජීවිතය තුළ සාමාන්‍ය දේවල්. හැබැයි ඔබ අලුත් වෙනවා නම් ඔබේ සිතුවිලි, ඔබ හිතන්න මේ පසුගිය අවුරුදු වල කරපු පාපී අකුසල්ම නම් ඊළඟ වසරටත් ඔබ අරගෙන ගියේ අරගෙන යන්නේ. ඔබ පහුගිය අවුරුදු වල ඔබට ප්‍රාණඝාතයෙන් වැළකෙන්න පුළුවන්කමක් තිබිලා නැත්නම් ඒ ප්‍රාණඝාත ආදී අකුසලයේම යෙදීදී ඒකෙන් වළකින්න විදිහක් නැතුව එවැනි දුෂ්චරිත ජීවිතයක් ගත කරපු කෙනෙක් නම් ඔබ ඊළඟ වසරට නව වසරට යන්නේ ඒ දුස්සීලකම් එක්කම නම් ඔබේ ජීවිතයේ අලුත් වීමක් නැහැ. ඔබ පසුගිය වසරේ හොරකම් එවැනි දේවල් වලට වංචාවල් හොරකම් පගා ගැනීම කොමිස් ගැනීම ආයතනික වේවා රැකියාව කරන තැන වේවා මේ වගේ වැරදි වැඩවලට පුරුදු වෙච්ච කෙනෙක් නම් අඩු ගානේ නව වසරි හරි හිතන්න මම මෙතන ඉඳන් හරි හැදෙනවා. අද ඉඳන් හරි මම නිවැරදි කෙනෙක් බවට පත් වෙනවා. මම පන්සිල් රකිනවා. පසුගිය වසරේ තුල ජීවිතේ ගොඩාක් වැරදිච්ච තැන් පවුල් ප්‍රශ්න අරබුද නොයේ සල්ලාලකම් ජීවිතවල ප්‍රශ්න පවුල් අරබුද එක අඩු ගානේ මේ ලැබුණ නව වසරි හරි අදිෂ්ඨානයක් ඇති කරගන්න මං අද ඉඳන් පරණ වැරදි පරණ ජීවිතය ඔක්කොම හිතෙන් අතහරිනවා. අද ඉඳන් මං නිවැරදි කෙනෙක් බවට පත් වෙනවා. පින්වතුනි බොරුව කේලම් පරුස වචන හිස් වචන සමහර බොරු තියෙනවා. කේලම් පරුස වචන ගම් අවුලවන්න පුළුවන්. රට රටවල් අවුලවන්න පුළුවන්. අද බොරුව කටින් විතරක් නෙමෙයිනේ. බොරුව මැසේජ් කරලා යවන්න පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ ලෝකෙටම සැනින් බොරුවක් පතුරුවන්න පුළුවන්. බොරු පණවිඩ, මිනිස්සු නොමග යවන දේවල්. එතකොට මේ බොරුවෙන් ජීවත්වෙන කෙනා අඩුගාන මේ ලැබූ නව වසරි හරි දැඩි අධිෂ්ඨානයක් ඇතිකරගන්න මං මේ වැරදි සියල්ලෙන් මිදෙනවා. ඊළඟට මත්පැන්, මත්ද්‍රව්‍ය, මත්කුඩු, දුරාචාර මේවා ජීවිතයේ මේවට පුරුදු වෙලා ඇබ්බැහි වෙලා වලකින්න බැරුව හිත හිතා හිටපු කෙනෙක් නම් අඩුගාන මේ ලැබූ නව වසරි හරි ජීවිතය ආපස්සට හිතන් අදහිදම් මං මේවැන් වලකිනවා. අදයිනම් මං හැදෙනවා. පිංහතුනි සමහර අය මෙහෙම හිතනවා, දැන් ඉතින් කරන්න දෙයක් නෑ, නහයට උඩින් අඟලක් ගියත් එකයි අඩියක් ගියත් එකයි, දැන් ඉතින් ඔය හිටපු විදිහටම ඉතුරු ටිකක් ඉන්නවා, දැන් ඉතින් ආයි අමුතුවෙන් මොනව හැදෙන්නද. අන්න එහෙම හිතන කොටසක් ඉන්නවා. ඔබ ඕන තරම් ඔය වගේ වචන සමාජයේ අකුසල් කරන, පවුකම් කර කර ඉන්න සමාජයේ මිනිස්සු අතරින් ඕන තරම් ඔය වගේ වචන අහලා ඇත. දැන් ඉතින් හැදෙන්න කාලයක් නෑ, ඔය ඉන්න විදිහටම ඉන්නවා. ඔහොම කියන පිරිස පිංහතුනේ පරණ කරපු අකුසල්වල විපාක ඒව කවදහරි ලැබෙයි. ඒව නැති කරන්න පුළුවන්කමක් නෑ. හැබැයි ඔබ අද ඉඳන්, දැන් ඉඳන්, මේ මොහොතේ ඉඳන්, අඩුගාන ජනවාරි පළවෙනිදම නෙමෙයි, ඔබ ඕනම දවසක මේ ලැබුණා වර්ෂය ඔබ අද ඉඳන් හිතනවා. මේ බණ ටික අහලා අවසන් වෙනකොට ඔබ හිතනවා, මං අද ඉඳන් හැදෙනවා, අද ඉඳන් වෙනස් වෙනවා, අද ඉනම් මං හරියටම පන්සිල් රකිනෝ, අද ඉනම් මං ධර්මය තුළ හැසිරෙනවා. බුදුරජාණන් වහන්සේයාගෙන ලස්සන උපමාවක් පෙන්නනවා. ඒ තමයි වලාකුලෙන් දුම් මීදුම් වලින් වැහිලා තියෙනකොට සඳ බැබලෙන්නේ නැහැ. වලාකුළු වලින් වැහිලා, දුමෙන් වැහිලා, මීදුමෙන් වැහිලා තියෙනකොට සඳ බැබලෙන්නේ නැහැ. හැබැයි යම් මොහොතක වලාකුලෙන් මිදුනද, දුම් මීදුම් ආදී මිදිලා ගියාද, ඒ සඳ බැබලෙන්න පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ යමෙක් අකුසල් පවුකම් කර කර ඇවිල්ලා යම් මොහොතක හිතනවා මං අද ඉඳන් හැදෙනවා, අද ඉඳන් නිවරදි වෙනවා, එයා දැඩි අදිෂ්ඨානෙන් ගුණධර්ම පුරන්න පටන් ගන්නවද, ඒ මොහොතේ ඉඳන් වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ එයාගේ ජීවිතයේ ධර්මයේ තුල බැබලීගෙන බැබලීගෙන යනවා කියන. ඒ නිසා පින්වතුනි අකුසල් කරපු කෙනා සදාකාලික පවුකාරයෙක් නෙමෙයි. ජීවිතේ වරදින්න පුළුවන් ඕනෙම කෙනෙකුට. අපි කවුරුවත් මේ උපදිනකොට සෝවාන් වෙලා ආපු අයවත් එහෙමයි නෙමෙයි. අපි මේ දීර්ඝ සංසාර ගමනේ අපි කාගේ සංසාර පුරුදු තියෙනවා. අපි නිරේ වැටිලා ඇති තිරිසන් ලෝකවල, ප්‍රේත ලෝකවල, සතර අපායේ මහ ගෙදර කරගෙන ආපු සංසාර ගමන. ඒ ගමන තුල අපි කාටත් තරහ යනවා, කේන්ති යනවා, හිතේ ඉරිසියාව, කුහකකම් මේ වගේ සිතුවිලි මේ හිත ඇතුලේ තියෙනවා. ඒවා ආශ්‍රව ධර්ම හැටියට, අනුසය ධර්ම හැටියට මේවා හිත අභ්‍යන්තරයේ තැම්පත් වෙලා තියෙනවා. හැබැයි ඒවා අඩු වැඩි වශයෙන් සමහර අය ඉන්න අල්පරජක්, සමහර අය ඉන්න උපතින්ම ඒ කෙලෙස්වල ස්වභාවයේ අඩුවයි. සමහර අය ඉන්න මහරජක්, ඒ අය උපතින්ම කෙලෙස්වල ස්වභාවය වැඩි. හැම වෙලෙම පොඩි දෙයකට කේන්ති යනවා, වෛර බඳිනවා, ගහගන්න මරාගන්න එනවා, රාග අධික චරිත ඉන්නවා, තමන්ට තමන්ගේ හිත පාලනය කරගන්න බැරි, තමන්ගේ රාගය නිසාම බොහෝ පීඩා විඳින, තමනුත් විඳවනවා, තමන් විශාල ප්‍රශ්න ගැටලු එක්ක ජීවිතය අසරණ වෙන අය ඉන්නවා. ඊළඟට මෝහය, මෝඩකම, අනවබෝධය, මිත්‍යා දෘෂ්ටිය, අනුන්ගේ දේවල් වලට ආස කිරීම, මේ වගේ අකුසල විපාකත් එක්ක ජීවිතයේ බොහෝ දුක් විඳින කෙලෙස් බලවත් අය ඉන්නවා, අඩු වැඩි අය ඉන්නවා. එතකොට ඒ අය ඒවා ක්‍රියාත්මක කර දැන් සමහරුන්ට එන සිතුවිලි ඔවුන් ඒ මොහොතෙම හිතේ ධර්මයේ සිහි කරලා කුසල මෙනෙහි කරලා නෑ මං අද ඉඳන් ආයෝයි වැරද්ද කරන්නේ නැහැ කියලා මිනිස්සු එතනින් ඒක පාලනය කරගන්න. සමහර අයට ඒක වරදිනවා, පාලනය කරගන්න බැරි වෙනවා. හැබැයි වැරදුනාට පස්සේ හිතනවා නෑ මං අද ඉඳන් ආයි කොහොම හරි හැදෙයි. ඒ වගේ කොහොම හරි ජීවිතේ වැටි වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්න, අකුසලයේ පැත්තට යන්න එපා. පියවරෙන් හරි ඔබට වේගෙන් යන්න බැරි වෙයි මේ ගමන. හැබැයි ඔබේ ජීවිතේ පියවරෙන් පියවර හරි හිමින් හරි බඩගාගෙන හරි ඔබ යන්න ඕනේ ධර්මයේ පැත්තට, යහපත පැත්තට. ජීවිතේ වැරදි සකස් කරගෙන ගුණධර්ම පුරාගෙන නිවැරදි වෙන පැත්තට. පිංගතුනි අද දවසේ ඔබ ජීවිතයේ හොඳම උදාහරණේ හැටියට ගන්න අඟුලිමාල් මහරහතන් වහන්සේ. කෙනෙක් කියනවා නම් අපිට දැන් හැදෙන්න කාලයක් නෑ, දැන් ඉතින් වෙච්ච දේවල් ඔක්කොම වුණා, දැන් ඔය ඉන්න ටිකත් ඔහොම ඉන්නවා, යන දිහාක යන්න ඇත. ඔහොම හිතාගෙන ඉන්න සියලු දෙනාට, ජීවිතේ වෙනස් කරන්න බෑ කියලා හිතාගෙන ඉන්න බොහෝ දෙනාට හොඳම උදාහරණි තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. සාමාන්‍යයෙන් උන්වහන්සේගේ ජීවිතයේ පැවිදි වෙන්න කලින් අඟුලිමාල කියලා හඳුන්වපු ඒ මහා දරුණු හොරෙක්, අපරාධකාරයෙක්, මිනීමරුවෙක්, මහා භයානක පුද්ගලයෙක් හැටියට ගමක්, රටක්, පළාතක් බයෙන් තැතිගත, නම කියනකොට රජ්ජුරුව පවා වෙවුලලා ගියා. රාජ භටයන්ට පවා ඒ වනාන්තරයට ඇතුල් වෙන රාජ භටයෝ බයයි. එච්චරකට පළාතක් මිනිසු ගම් දොරවල් අතහැරලා ගියා. අවසාන මේ අඟුලිමාල කියන නමට පුද්ගලයාට තියෙන බය තැති ගැනීම නිසා. එතකොට අඟුලිමාල මේ චරිත කතාවේ බොන තරම් දේශනාවල් අහලා ඇති. මේ දරුණු මිනිමරුවෙක් බවට ඇඟිලි මාලයක් එකතු කරන්න පටන් ගත්ත වෙලාවේ මුලදි කැමැත්තෙන් මේකට එකඟ වුණා නෙමෙයි. තමන්ගේ ගුරුවරයා පිළිගන්න ඕනෑවට, අනිත් ශිෂ්‍යයන්ගේ ඊරිසියාවත් එක්ක දැන් බලන්න එතනක් ගොඩනැගිච්චද මේ අහිංසක ඇත්ත නම. අඟුලිමාලගේ ඇත්ත නම අහිංසක. ඔහු බොහොම දක්ෂයි, බොහොම හැකියාවන් තියෙන ගුරුවරයාගේ ශිල්ප ශාස්ත්‍ර සැනින් ඉගෙන ගන්න බොහොම දක්ෂම කෙනෙක්. අනි ශිෂ්‍යයන් ඊරිසියා කරා. ඒ ඊරිසියාවේ ප්‍රතිඵලය හැටියට කේලම් කියලා අර ගුරුවරයාව නොමග යවලා ගුරුවරයා ලවාම දඬුවම් කරන විදිහට සැලසුම් හැදුවා. මේ ගුරුවරයාගේ බිරිඳත් එක්ක නොමනා සම්බන්ධයක් ඇති කරගත්තා කියලා ගුරුවරයාට වැරදි විදිහට ඒත්තු ගැන්නුවා, බොරුවක් හදලා. ඒ වෙලාවේ වෛරයක් ඇතිවෙච්ච ගුරුවරයා මොකද කරේ? තමන් පලිගන්න ගිහිල්ලා මම්මකටද මගේ අතේ ඕක ගාගන්නේ, මිනිස්සුන්ගේම මෙයාට මැරුම් කන්න වැඩේ කරන්න ඕන කියලා තමයි ගුරු පූජාවක් හැටියට අධ්‍යාපනය අවසන් කළ පිටත් වෙන්න පෙර ඇඟිලි මාලයක් ඉල්ලුයි, ඇඟිලි 1000ක. ගුරුවරයා යමක් කියනවනම් ඊට විරුද්ධ වේක හොඳද නරකද යහපත් අයහපත් තර්ක විතර්ක කරන්න කියන්නේ. හැබැයි මුලදි කියා හිටියා මට මෙන් මං කොහොමද මේක කරන්නේ. ගුරුවරයා කියා හිටියා ඒ ඇරෙන්න වෙන කිසිම විකල්පයක් නැහැ කියලා. එකම දෙයයි තියෙන්නේ ඇඟිලි මාලයක්, ඇඟිලි 1000ක ගුරු පූජාවක් හැටියට පූජා කරන්න. අකමැත්තෙන් හරි මේ වැඩේට කඩුවක් අරගෙන කැමති වුණා. මුලදි ඇඟිලි කපාගෙන ගිහිල්ලා ඒවා ගස්බෙනවල තැන් තැන්වල හැංගුවා. ඇඟිලි 1000ක් නේ හොයන්න ඕන වුණේ. ඊට පස්සේ ගල් ගුහාවල ගස් බෙනවල තැන් තැන්වල මේ ඇඟිලි හංගනවා. මේවැ දවස් දෙකේ යනකොට කුණු වෙනවා. ගිජුලි හිණිව ඇවිල්ලා අර කුණු ගඳට ඊළඟට නොයෙක් සත්තු, මස් ආහාර කරගන සතුන් මේ ඇඟිලි අරගෙන යනවා. සමහර ඒවා කුණු වෙලා වැක්කිරෙන. ඔහොම යනකොට තැන් තැන්වල හංගලා ටික දවසක් යනකොට අඟුලිමාලට තේරුණා මේවා තැන් තැන්වල හංගල හරියන්නේ, සත්තු කනවා, සත්තු අරගෙන යනවා, ගිජුලි හිණියෝ ගෙනියනවා. ඊට පස්සේ තමයි ඇඟිලි ටික මාලයක් වගේ බෙල්ල ඉල්ල ගන්න පටන් ගත්තේ. ඊළඟට අඟුලිමාල මේ දවසේන් දෙකෙන් මේ වැඩේ කරන්නේ මේ මුලදි හැංගි මිනිස්සු එක්කිනා දෙන්න, 5 දෙනා, 10 දෙනා මරණෝ ඇඟිලි කපනෝ, ඔහොම තමයි ඇඟිලි එකතු කරේ. නමුත් අපි කවුරුත් දන්නවා මේ අඟුලිමාල කපාගන්නේ ප්ලාස්ටික් ඇඟිලි නෙමෙයි. සාමාන්‍යයෙන් දවස් 2-3 යනකොට ඇඟිල්ල කුණු වෙනවා. මේ මස් කුණු වෙලා වැක්කිරෙනවා. දවස් 3-4 යනකොට කලින්ම මරපු අයගේ ඇඟිලි කුණු වෙලා ඇඟි වැක්කිරෙනවා. ඊට පස්සේ ඒවා ගලවලා වීසි කරනවා. ඊට පස්සේ කල්පනා කරා මේ එක්කෙනා දෙන්න මරලා නම් මට කවදාවත් ඇඟිලි 1000ක් හොයාගන්න බැරි වෙයි. ගම්මානවලට මහරාත්‍රී ගම්වලට පනිනවා. අඟුලිමාල කියන්නේ බොහෝම ශක්ති සම්පන්න, කාය ශක්තියක් තිබ්බ කෙනෙක්. මහරාත්‍රී ගිහිල්ලා ගෙවල්වල දොරට පයින් ගහපුහම ඔළුවත් සත් එක්ක ගැලවිලා ගෙට විසිවෙනවා කියන දොර. අරගේ නිදාගෙනන්න මිනිස්සුන්ට කොටාගෙන කොටාගෙන ගිහිලා ඇඟිලි කපාගන්න. ඔය විදිහට ගමකට පැන්නහම 300ක් එක පාර මරාගන්න. ඊට පස්සේ කරත්ත ගැල් යන පාරවල් තියෙන. ඔය පාරවල් අයිනි හැංගිලා ඉන්නවා. කරත්ත 500ම යනකන් ඉඳලා කඩු අමෝරාගෙන කොටාගෙන කොටාගෙන ඉස්සරහට දුවගෙන යනවා. ඔය අතරේ කීප දෙනෙක් පැනලා කෑ ගහගෙන දුවලා බේරෙනවා. බොහෝ දෙනෙක් ඇඟිලි ටික කපාගන්න. ඔය විදිහට තමයි ඉක්මනින්ම රජ්ජුරු රාජ බටපිරිස් කණ්ඩායම් කීපයක් ඇරිය ඒ ඔක්කොම මරලා ඇඟිලි කපාගත්ත. දැන් ඇඟිලි 499ක් එකතු වුණා. තව එක ඇඟිල්ලක් කඩු ඇඟිලි 1000. කල්පනා කරා මට තව දවසක් දෙකක් හිටියොත් කොහොම හරි ඔය ඇඟිල්ල හොයාගන්න පුළුවන්. හැබැයි ඇඟිලි ගොඩක් කුණු වෙලා යනවා. කොහොම හරි අද දවසේම ඇඟිල්ලක් හොයාගන්න පුළුවන් වුණොත් මගේ අරමුණ අදම ඉෂ්ට කරගෙන ගුරු පූජාව අවසන් කරන්න පුළුවන්. අන්න එදා තමයි අම්මා වුණත් කමක් නෑ කියලා තමන්ගේ අම්මා එදා මේ ආරංචියේ රජුරෝ විශාල සේනාවක් සංවිධානය කර අද අංගුලිමාලව මරනවා. කොහොම හරි අල්ලගන්නවා. අල්ලගන්න බැයි නම් වෙනද රාජභටය ඇරි අල්ලගෙන රාජභටයන්ට රජ්ජුරු අනකරා කැලේදිම අල්ලන්න දෙයක් නෑ. දුණු කණ්ඩායම් මේ පිරිස විශාල යුද්ධෙකට යන සේනාවක් වගේ රජ්ජුරුව සංවිධානය කර අංගුලිමාලව මරන්න කැලේදී. මේක ආරංචි වෙලා මේ අම්මා කියන්න පටන් ගත්තා, මගේ දරුවා ඔය මොනව වුණත් මගේ පුතා මං යනවා කියලා. මේ අම්මා මහ කැලේට දුවගෙන 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 යනකොට එදා තමන්ගේ අම්මා වුණත් කමක් නෑ කියලා ඇඟිලි 1000 සම්පූර්ණ කරගන්න තමන්ගේ හිත අම්මාව මරණ මට්ටමට හිත ශක්තිමත් වුණා. අන්න එදා තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අංගුලිමාලව දමනය කරේ. දැන් මේ සිදුවීමේදී මේකදී අපි ගොඩාක් निराවුල් කරගත යුතු තැන් තියෙනවා. මොකද පින්වතුනි, මේ ධර්මය හරියට තේරුම් ගන්න බැරි වුණොත් අපි දන්නවා බොහෝ දෙනෙක් ධර්ම ඉගෙන ගන්නේ තර්ක විතර්ක පිණිස, අවබෝධි පිණිස නෙමෙයි. බොහෝ දෙනෙකුට වරදින්නේ මේ ධර්මයේ, අපි ධර්මයේ දේශනාවන්, බුද්ධ දේශනාවන්, ධර්මයේ තියෙන මේ සියල්ල අපි ගත යුත්තේ ඒකේ අදහස, ඒකෙන් අපේ ධර්මාවබෝධයට අදාළ බුදුහාමුදුරුවෝ දේශනා කරේ මොන අර්ථයෙන්ද, මොකක්ද උන්වහන්සේ මේ දේශනාවෙන් අදහස් කරපුදේ, ඒ බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ ඇත්තටම සඳහන් වෙන්නේ මොකක්ද, ඒ අදහස අපි ග්‍රහණය කරගෙන ඒ ඔස්සේ අපි නුවණින් විමසලා යෝනිසෝ මනසිකාරය යෙදෙනවා නම් අන්න අපිට හරියට ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. නමුත් සමාජයේ බොහෝ දෙනෙක් එක එක්කෙනාගේ උගත්කම්, එක එක්කෙනාගේ සමාජ මට්ටම්, පණ්ඩිතකම්, මේවා ඔක්කොමත් එක්ක බණ අහලා තමන්ගේ තර්ක විතර්ක වලින් ධර්මයත් එක්ක වාද කරන්න යනවා. තමන්ගේ නුවණින් බණ අහනකොට බණ අහන්නෙම වාද විවාද පිණිසමයි. බණ කතාව ඇහෙනකොට මුළු කතාවම අහන්නෙත් නැහැ. එක තැනකින් කෑල්ලක් ඇහිච්ච ගමන් එහෙම වුනේ කොහොමද? එහෙම වෙන්නේ කොහොමද? ඒක එහෙමනම් මෙහෙම වුන්නේ නැත්තේ මොකද? අන්න ඒ වගේ හිත ඇතුලේ බොහෝ දෙනෙකුට තර්ක විතර්ක එනවා. ඒ ධර්මාවබෝධයට උපකාර වෙන දෙයක් නෙමෙයි. මොකද බොහෝ දෙනෙක් දැන් මේ අඟුලිමාල කතාව තුළ අපි දන්නවා, අපි බණට ගියහම, අපි ධර්ම දේශනා කරද්දී සමහරු අපෙනුත් මේ අඟුලිමාල හාමුදුරුවන් කතාව ගැන අහන නොයේ ප්‍රශ්න තියෙනවා. බොහෝ දෙනෙකුට අඟුලිමාල ඇඟිලි 999ද මැරුවේ. එතකොට මිනිස්සු හරියටම 999ක් ඔබ දැකලා ඇති නේද? සපත්තු විකුණන ගණන් 999යි 799යි ඔය වගේ. එතකොට ඒ වගේ මේ හරියටම 999මද? නමුත් අපිට පේනවා දේශනාව හරියට කියවලා, හරියට අධ්‍යයනය කරලා ඒ දේශනාවේ තියෙන කරුණු ගත්තාම ඊට වඩා ගොඩක් මැරලා තියෙනවා. ඒ නිසානේ මුලදි මරපු අයගේ ඇඟිලි තැන් තැන්වල හැංගුවා, ඒ වගේ යුලිහිණි වරන් ගියා, සත්තු කාලා ගියා. ඊට පස්සේ ඇඟේ එල්ල ගත්තා. කාලයක් යනකොට ඒවා කුණු වෙලා යනවා. ඊට පස්සේ විසි කරලා දානවා. ඊට පස්සේ තමයි කල්පනා කරේ මේක මේ කිනා දෙන්න මරලා හරියන්නේ. එක පාර 300 මරලා කොහොම හරි ඇඟිලි 1000ක් කුණු වෙන්නේ නැති ඇඟිලි 1000ක් කොහොම හරි හොයාගන්න ඕනේ කියන තැනට. එහෙනම් අපිට මේ දේශනාව අධ්‍යයනය කරගෙන යනකොට අපිට මේ ප්‍රශ්න ටික නැති වෙන්න ඕනේ. ඊළඟට සමහරුන්ට ඇති වෙන අනිත් ප්‍රශ්නේ තමයි ඇයි අඟුලිමාල ඔච්චර මිනී මරණකම් බුදුහාඳුර බලාගෙන හිටියේ? ඔන්න ඔය ප්‍රශ්නේ. සමහරට ඔබටත් හිතෙන්න පුළුවන්. ඔච්චර මිනී මරණකම් බුදුහාඳුරයි නිහඬව හිටියේ. පින්තුනි එකක් තමයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේට අපි දන්නවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානී තියෙනවා, කෙනෙක් ඉන්ද්‍රිය ධර්ම දැකීමේ නුවණ තියෙනවා. ඊර්දි ප්‍රාතිහාර පාන්න පුළුවන්, කෙනෙක්ගේ හිත දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දස දහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදුවන. ඒ බුදු ඇස විහිදුවල බුදු ඇසින් බලන්නේ මතක තියාගන්න කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තම අය කවුද? සමහර අය ඉන්නවා ධර්ම අවබෝධයට පින තියෙනවා. හැබැයි ඒ පින පෙර කරපු අකුසල් වලින් වැහිලා තියෙන. ඒ අකුසලෙන් වැහිලා තියෙන තාක්කල් බුදු ඇසට ඒ අරමුණු වෙන්නේ නැහැ කියනවා. ඒක හරියට අර වලාකුළු දුම් මීදුම් ආදියෙන් වැහිලා තියෙනකොට සඳ බැබලෙන්නේ නැහැ වගේ පින් ඇති කෙනා පවා අකුසලෙන් වැහිලා ඉන්නේ. එතකොට බුදු ඇසට යොමු වෙන්නේ නැහැ. කෙනෙක්ගේ පෙර අකුසල් ගෙවිලා අවසන් වෙන තැන එනකොට, පෙර සසරේ කර්ම විපාක ගෙවිලා අවසන් වෙනකොට අන්න බුදු ඇසට යොමු වෙනවා. අද යාට ධර්ම අවබෝධයට පින මතු වෙලා දැන් එයාගේ අකුසල් ගෙවිලා ඉවරයි. අද දවසේ ආ දමණය කරගන්න පුළුවන් කියලා බුදු ඇසින් දකින්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලන්නේ කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන්න පින තියන අය? කාටද ධර්ම අවබෝධයට පින තියෙන්නේ? ඔන්න ඕකයි බලන්නේ. එහෙම නැතුව බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ කොහෙද? අපරාධයක් වෙන්නේ කොහෙද? මිනී මැරුමක් වෙන්නේ අද කොහෙද? අපරාධයක් වෙන්නේ ඒ අපරාධේ නවත්තන්නේ කොහොමද? අන්න අර මිනී මැරුම් ටිකක් වෙනවා, ඒක නවත්තන්න ඕනේ. ඕව බුදුහාඳුර බලබලා ඉන්නේ. ඒක රටේ රජ්ජුරුවන්ගේ කාර්යය. අපි දන්නවා රටක දැන් ඔබ හිතන්න රටේ පොලිසියක් තියෙනවා නම් අද කාලේ හිතන්න ඒ පොලිසිය වගකීමක් තියෙනවා, හමුදාවක වගකීමක් තියෙනවා. රටේ යුද්ධයක් ඇති වුණාට පස්සේ ඒ යුද්ධයකට මැදිහත් වෙනවා හමුදාව. ඒකටත් අවසරය තියෙනවා. හමුදාවට ඕන විදිහට යුද්ධ කරන්න බෑ. රටේ අවසරයක් දෙනවා. ජනාධිපති කෙනෙක් හරි රටේ ඉන්න ඒ සේනාධිනායකයෙක්ට අවසරයක් දෙනවා යුද්ධෙට. ඔබ දන්නවා සාම අපේ රටේ වුණත් ඔබ හිතන් හදිසි නීතිය සම්මත වුණාට පස්සේ තමයි සාමාන්‍ය රටේ ඇතිවෙන සිවිල් ප්‍රශ්නවලදී හමුදා මැදිහත්වීමක් කරලා හමුදාවට ඒ ප්‍රශ්නවලට මැදිහත් වෙලා විසඳන්න පුළුවන්. රටේ කොච්චර කැරලි කෝලහල ප්‍රශ්න ඇති වුණත් හමුදාවට එහි මැදිහත් වෙන්න බෑ. රජ්ජුරුවන්ගේ අවසරයක් නැතු. එතකොට ඒ අයට පැවරිච්ච කාර්යය තියෙන හමුදාව. රටේ පොලිසියක් ඉන්නවා. අන්න ඒ අය තමයි ඔබ දන්න හමුදාවෙන් යන්නේ ගමේ කසිප්පු අල්ලන්න, ගමේ හොරකම් අල්ලන්න. ඒ හමුදාවට පැවරිච්ච කාර්යය වෙනම දෙයක්. හැබැයි රටේ තියෙනවා පොලිසියක්. මිනිස්සුන්ගේ ප්‍රශ්න එදිනෙදා ප්‍රශ්න හැන්රි දානේවා, අසවලා ගැහුවා, බැන්නා, වැටෙන්න ගැලෙව්වා, ඔය ප්‍රශ්න ඔක්කොම එක්ක මිනී මැරුන්ද, ඔවට කට උත්තර ගන්න යන්නේ, වැරදිකාරයෝ අල්ලන්නේ, පොලිසියට ඉදිරිපත් කරලා උසාවි දාලා, ඔය ඔක්කොම කරන්නේ කවුද? පොලිසිය. ඒ පොලිසිය රාජකාරි. එතකොට උසාවිය රාජකාරි. ඒ එන ඒ අයගේ සාක්ෂි අනුව වැරදිකාරයද නිවැරදිකාරයද කියලා තීරණය කරලා ඒ තියෙන විනය, ඒ තියෙන ඒ නීති පොත්වලට අනුව සුදුසු දඩුවම් පමුණවනු. එතකොට ඒක තමයි අධිකරණ කාර්යය. එතකොට මේ ඒ අයට පැවරිච්ච කාර්යයන් තියෙන. බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලන්නේ පින් ඇති අයට ධර්මාවබෝධයට කාටද පින තියෙන්නේ? එහෙම නැතු කොහෙද අපරාධයක් වෙන්නේ, කොහෙද මිනිියක් මරන්නේ, අන්නරේ මිනිී මරනවා ඒක වලක්වන්න ඕනේ? ඒ බුදුහාන්දරයි කාර්ය නෙමේ. බුදු කෙනෙක් පහළ වුණේ ලෝකයාට සසර දුකෙන් මිදෙන මඟ කියලා දෙන්න. දැන් අඟුලිමාල ගැන සඳහන් වෙනවා. අඟුලිමාල කියන්නේ කිසි කෙනෙකුට දමනීය වෙන කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වුණත් දේශනාව දිහා බලපුවාම හොඳට පේනවා බුදුහාමුදුරුවෝ වුණත් කලින් වැඩියා නම් අංගුලිමාල බුදුහාමුදුරු කියන දේ කිසිම විදිහකට පිළිගන්න කෙනෙක් නෙමේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩම කරේ ඔහුව දමනය කරන්න පුළුවන් වෙලාවේ. ඒ පුළුවන් වෙලාවේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒක බොහොම ලස්සනට සඳහන් වෙනවා අංගුලිමාලගේ මානසිකත්වය. දැන් ඔබම හිතන්න ඔබට මේක හොඳට තේරුම් ගත්තොත් කෙනෙක් අංගුලිමාල මේ අපරාධයට පෙළඹුණේ තමන්ගේ ගුරුවරයාගේ පෙළඹවීම තුළ. එතකොට මේ මුලින් මේ වැඩේ පටන් ගන්නකොට මං කොහොම හරි ඇඟිලි 1000ක් හොයනවා හරි කියලා වැඩේ පටන් ගත්ත දවසේ ඒ කරගෙන යනකොට ඇඟිලි එකතු කරගන්නකොට ඒ තියෙන වීරියයි කාලයක් යනකොට අර ඇඟිලි කුණු වෙලා ඇඟේ වැක්කෙන මේව මොකද සෙන් ගහලා සුවඳ ගහන ඇඟිලි නෙමෙයිනේ. ඔබ දන්නවා මල කුණක තියෙන දුර්ගන්ධය ඇඟිල්ලක් කුණු වෙලා මේව ඇඟේ වැක්කිරෙනකොට කුණු වෙච්ච ලේ ඇඟේ වැක්කිරෙනකොට ඇඟිලි බෙල්ලේ එල්ලගෙන ඉන්නකොට මොන තරම් දුර්ගන්ධයක්. ඊළඟට මිනිස්සු මරනකොට කොටනකොට මිනිස්සු හිනා වීගෙන මැරුම් කන්නේ මිනිස්සු කෑ ගහනවා විලාප දෙනවා අඬනවා හෝ තියනවා අනේ මාව මරන්න එපෝ කියන මිනිස්සු වඳිනවා කෑ ගහනවා දරුවන්ගේ විලාප දෙමව්පිය මරනකොට පොඩි දරුවෝ කෑ ගහනේවා. එතකොට හිතන්න මොන තරම් කම්පනයක් මානසිකව අංගුලිමාලට මොන තරම් කම්පනයක් ඇති වුණාද කියලා. අංගුලිමාල රෑ ලිවෙනකම් මේව මතක් වෙනවා හිතට සිහි වෙනවා මිනිස්සු කෑ ගහන හැටි විලාප දෙන හැටි. හැබැයි තමන්ගේ අරමුණට යන්න උත්සාහ කරා. නමුත් තමන්ට මිනිස්සු මරලා මරලා අන්තිමට මිනිස්සු ගම්මාන අතහැරලා ගියා. අංගුලිමාලට ඒ කැඟිල්ලක් දෙකක් හොයාගන්න බොහෝ දුක අන්තිම ටිකේ ලොකු දුකක් විඳින්න මිනිස්සු නැහැ. මිනිස්සු ඒ පළාත් අතහැරලා ගිහිල්ලා ගැල් යන පිරිස ඒ පාරවල් වලින් එන්නේ නැහැ. අංගුලිමාලට බයි. එතකොට මේ විදිහට බොහෝ වෙහෙසක් දරලා අවසානේ කලකිරිලා එපා වෙලා අපි සාමාන්‍යයෙන් කියනවා කෙනෙකුට යමක් තේරෙන්න නම් ඒ කෙනාට ඒ දේ දැනිලා එපා වෙලා තිත්ත වෙලා තියෙනවා. අන්න ඒ වගේ අංගුලිමාලට තිත්තම වෙච්ච තැන මේක එපාම වෙච්ච තැන අවසානේ තමන්ගේ අම්මා වුණත් කමක් නැහැ කියලා හිත ඒ මට්ටමටපත් වෙන්නේ අවසානේ වෙන විකල්පයක් නැතුව. අන්න එතනදී තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ දැන් අංගුලිමාලගේ හිත දමණය කරගන්න පුළුවන්. දැන් එපා වෙලා කලකිරලා මේ වැඩේ තිත්ත වෙලා ඉන්න වෙලා අන්න බුදුරජාණන් වහන්සේ වැඩම කරේ ඒ වෙලා. හැබැයි මතක තියාගන්න බුදුහාමුදුරුව වැඩියා කියලා බුදුහාමුදුරන්ට ගිය ගමන් දමණිය උන්නේ. අනේ බුදුහාමුදුරුව එනව නේද කියලා ඈත ඉඳන් දන ගහගෙන සාදු කියාගෙන බුදුගුණ කිව්වේ අඟුලිමාල. බුදුරජාණන් වහන්සේ පස්සේ කඩුව අරගෙන හිටු මහන කියලා බුදුහාමුදුරුව පස්සේ පැන්නුවා. එහෙනම් හිතන්න අඟුලිමාල කොහොම චරිතයක්ද කියලා. ගුණේකට නැමෙන්නේ නැති කෙනෙක්ගේ ශ්‍රමණ භාවයකට දැන් බුදුහාමුදුරු මේ බුදු කෙනෙක් කියලා දන්නේ නැහැ කියමු. හැබැයි ශ්‍රමණේ කියලා බොහොම බල සම්පන්න බොහොම සිල්වත් ගුණවත් ශ්‍රමණයන් වහන්සේ නමක් කියන එක බුදුහාමුදුරුවන්ගේ පෙනුමෙන් කවුරුද දන්නවනේ මේ ශ්‍රමණේ. එතකොට හැබැයි අපි දන්නවා ආර්යයන් වහන්සේලා ශ්‍රමණයන් වහන්සේලා මේ කාටවත් මේ රාජබටේකත් ආයුධයක් අරගෙන අඟුලිමාල අල්ලන්න ගියා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නිරායුධ කෙනෙක්, අවිහිංසාවාදී කෙනෙක්, ශ්‍රමණයන් වහන්සේ නමක්, මෛත්‍රිය කරුණාව පිරිච්ච කෙනෙක්. ඒ වගේ බුදුහාඳුරු කෙනෙක්. බුදුහාඳුරු දිහා දකින්නකොට බලන්න මිනිස්සුන්ගේ හිත්වල ද්වේෂය සමහරු එනවා බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්න අහන. දේශනාවල ගොඩාක් ත්‍රිපිටකයේ කියවනකොට ඔබට හොයාගන්න පුළුවන්. සමහර වෙන්නේ බුදුහාඳුරු ගැන කේන්තියෙන් එනවා. එක්ක එක එක බමුණෝ එනවා. සත්‍යකාව බුදුහාඳුරුත් එක්ක තරහෙන් කේන්තියි. හැබැයි බුදුහාඳුරු දකින්නකොට වන්දනා කරලා වාඩි වෙනකොට වචන කීපයක් කතා කරනකොට හිත නිවිල අරවාමතක වෙනවා. පුත්‍රජාන් වහන්සේත් එක්ක හරි මං ගිහින් අහගන්නම්කෝ කියලා එහෙම තරහෙන් එන අය ඉන්නවා. දැන් ධර්මයේ සඳහන් වෙනවා තෝදෙය බමුණා මැරිලා ඒ නිවසේම බලුකුක්ෙක් වෙලා ඉපදුනා. අවසානයේ ඔහුගේ පුතාට මේක ආරංචි වුණා. මේ මිනිස්සු අහනවා බුදුහාඳුරන්ගෙන් කොහෙද මේ බමුණා ඉපදුනේ කොහෙද ඉපදුනේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහද්දි හදි තුන්වෙනි වතාවේ කියා හිටියා ඒ බ්‍රාහ්මණයා ඒ නිවසේම බලුකුක්ෙක් වෙලා ඉපදිලා ඉන්න. දැන් මේ කතාව මිනිස්සු හැමතැනම පැතිරලා ගියා. මේ කාරංචි වුණ ඔහුගේ පුතාට. ඔහුට කියන්ති ගියා, අපේ තාත්තා මේ අපේ සිටුවරයා, අපේ නිවසේ බල්ලෙක් වෙලා ඉන්නවා, මං ඕක අහගන්නම්කො කියලා ජේතවනයට ආ. හැබැයි බුදුරජාණන් වහන්සේව දකිනකොට, උන්වහන්සේට වන්දනා කළ වාඩි වෙනකොටම හිත නිවුණා. අරාපු සැර නිකම්ම බාල වුණා. ඔබ දන්නවනේ පස්වග භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඈතින් එනකොට මොකද කිව්වේ? අන්න එනවා, භාවනාව අපි කියපු දේ පිළිගත්තේ නැහැ, අපි කිව්වා දුෂ්කර ක්‍රියාව අතහරින්න එපා කියලා. ඔය දානේ වළඳලා ආයි ඔය දුෂ්කර ක්‍රියා කරද්දි තිබ්බා වගේ නෙමෙයි, දැන් ඔය ඇඟපතේම ආයි හොඳට හැදිලා තියෙන්නේ. දැන් ඔය ආයි අපි හොයාගෙන එන්නේ. හැබැයි කවුරුත් ගරු කරන්න යන්න එපා කියෝ. ආසනයක් විතරක් තියන්න කිව ශාක්‍ය වංශේ නිසා වංශයට ගරු කරලා. හැබැයි ඒ කවුරු කතිකා කරගත්තත් බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට කෙනෙක් ඉබේම ගිහිල්ලා පාත්‍ර සිවුරු පිළිගත්තා. කෙනෙක් දුවගෙන ගිහිල්ලා පාදෝවණී කරා පාපීසා. ඒ පස් දෙනාම නිරායාසයෙන් බුදුහාමුදුරන්ට ගෞරව දැක්වුවා. ඒ බුදු කෙනෙක්ගේ තියෙන ගුණේ. හැබැයි අඟුලිමාල බුදුහාමුදුරුව ලං වෙනකොට දකින්නකොට එහෙමවත් දමනිය උන්නේ. බුදුරජාණන් වහන්සේ පස්සේ කඩුව උස්සගෙන හිටු මහණ කියලා බුදුහාමුදුරුව පස්සෙන් එළෙව්වා. එතකොට එහෙනම් හිතන්න අඟුලිමාල කොච්චර දරුණුද කියලා. අර එපා වෙලා තිත්ත වෙලා ඉන්න වෙලාවෙත් අන්තිම මොහොතේ පවා බුදුහාමුදුරුව පස්සේ කඩුව අරගෙන පන්නන මට්ටමට අඟුලිමාල එච්චර දරුණු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ඉරුදි ප්‍රාතිහාරයක් පෑවා. බුදුරජාණන් වහන්සේ බොහෝම සාන්ත ගමනකින් වඩිනවා. අඟුලිමාල එක තැන දුවනවා, කඩුව උස්සගෙන එක තැන වේගෙන් දුවනවා. බුදුහාමුදුරට ලං වෙන්න බෑ. එහෙම එක තැන දුවලා 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 හති වැටුණා. කෑ ගහලා කිව්වා, ශ්‍රමණේ ඔහොම නවතින්න කියලා. මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ, අඟුලිමාල මම නැවතිලා ඉන්නේ, ඔබ නවතින්න. ඒ වචනේ ඇහෙනකොටම ඒ බුදු වදනින් හිත සැනසීලා ගියා. අර සැර ටිකක් බාල වුණා. ඊට පස්සේ ඇහුවා, මං අහලා තියෙන ශ්‍රමණිය බොරු කියන්නේ නැහැ කියලා. ඒ වුණාට මේ ශ්‍රමණිය බොරුකාරයෙක් නේ. ඔය ඇවිදින ගමන් යන ගමන් නැවතුණා කියලා බොරුවක් නේ කිව්වේ. එතකොට බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට කියනවා, අඟුලිමාල මම ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් අකුසල් රැස් කර කර පව්කම් කර කර යන සංසාර ගමන මන් නවත්තලා ඉන්නේ, මන් නැවතුණා. අඟුලිමාල ඔබ පව්කම් කර කර අකුසල් කර කර සසරි දුක් විඳ විඳ යන ගමනක යන කෙනෙක් ඔබ නවතින්න, ඔබ අකුසල් නවත්ත ගන්න. ඔබේ ඔය ද්වේෂයේ වෛරයේ මේ අකුසල් වලින් ඔබ ඒවා නවත්තගෙන සසර ගමන ඔබ නවත්තන්න, මම නැවතිච්ච කෙනෙක් ඔබ නවතින්න කිය. ඒක බණපදය අඟුලිමාලගේ මුළු ජීවිතේම වෙනස් කරා. අර කඩුව වීසි කරා, බෙල්ලේ දාගෙන හිටපු අර ඇඟිලි මාලේ ගලවලා වීසි කරලා එහෙම වැඳ වැටුණා. අනේ ස්වාමීනි මට සමාවන සේක්වා, අනේ ස්වාමීනි මට පිහිටවන සේක්වා, ඔබවහන්සේ මට පිහිට වෙන්නමයි මේ මහ වනාන්තරයට වැඩම කරේ, ඔබවහන්සේ මට පිහිට වෙන සේක්වා කියලා බුදුහාඳුරු ඉදිරියේ වැඳ වැටුණා. අන්න දමණී වෙච්ච තැන. ඒ මට්ටමට කෙනෙක්ගේ මනසක් හැදෙන්න කාලයක් ගියා. ඒ වගේ සමහර අය ඉන්න, ඔබ බලන්න සමහර අය ඉන්න හරි මුරණ්ඩුයි, කිව්වට පිළිගන්නේම නැහැ. හැබැයි කාලයක් ගිහිල්ලා බොහොම කේන්ති යනවා, තරහ යනවා, හරිම මුරණ්ඩුයි. සමහර ලාවට ඒ අයම කාලයකට පස්සේ හිතාගන්න බැරි විදිහට වෙනස් චරිත නැද්ද කියලා බලන්න. සමහරු වයසට ගිහිල්ලා ඊට පස්සේ සමහර ලාවට නොසිතන විදිහට යාට හිතෙනවා, දැන් ඉතින් අපිට ඉස්සර වගේ නෙමෙයි, දැන් ඉතින් ඇඟේ පතේ හයියේ නැහැ, ඒ චණ්ඩිකන් දැන් කරන්න බෑ. එහෙම තමන්ම හිතලා, සමහරට බනහලත් නෙමෙයි, තමන්ම හිතලා වෙනස් වෙනවා. සමහර වෙලාවට යාළුවෝ කියනවා, ස්වාමීන් වහන්සේලා හම් වෙනවා, කවුරු කිව්වත් මාව හදන්න ඉන්න එපා, මට ඕන විදිහටයි මං ඉන්නේ, ඔහොම කියන අය ඇතින්. ඒ වගේ ධර්මය කියන තම්බ කියල හරි දැඩි තදගතිය ධර්මයට නැමෙන්නේ. කවුරු කිව්වත් මං පිළිගන්න කියනයි සමහරු කියන බුදු හාමුදුරු කිව්වත් මම නම් පිළිගන්න මට ඕනදේ මං කරන්න කියල. ඒ වගේ මහා දැඩි පණ්ඩිත අදහස් ඇති පුද්ගලයෝ ඉන්නවා. හැබැයි නොසිතන විදිහට ජීවිතේ සමහරලාවට එක බණපදයක් මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් කලකිරීමක් එපාවීම සමහරලාවට ප්‍රියයන්ගෙන් වෙන්වෙන්න සිද්ධ වීම ජීවිතේ ඇතිවෙච්ච කඩාවැටීම ඒ තුල අහපු එක බණපදේ මුළු ජීවිතේම වෙනස් වෙනා ඉන්න. ඒ වගේ අංගුලිමාල එදා බුදුහාමුදුරන්ගේ එක බණපදෙන් ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරගත් දමනිය වුණා. දැන් කෙනෙකුට ඊළඟට ඇති වෙන ප්‍රශ්නේ දැන් අංගුලිමාල ගැන ওই ප්‍රශ්න ටික අහගෙන යනකොට ඊළඟට ඉන්න ප්‍රශ්නේ මෙච්චර පවුකම් කරලා මේ තරම් මිනී මරලා මෙච්චර පවුකම් කරපු පවුකාරයෙකුට දැන් ওই ඔබට ඉන්න ප්‍රශ්න පැවිදි වුණාට පස්සේ ඔක්කොම හරිද? ඔය විදිහටම සමහරු හිතනවා අහනවා පිළොත්. ඔච්චර පවුකම් කරලා කරලා හාමුදුරනේ සිවුර දාගත්තට පස්සේ ඔක්කොම හරියනවද කියලා. එතකොට එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන් අංගුලිමාලට එහෙම ලේසි වුණ නැහැ සිවුර දාගත්තා කියලා අකුසල් වලින් බේරෙන්න ලේසි වුණ නැහැ. අංගුලිමාල හාමුදුරුව පැවිදි වුණාට පස්සේ මේ බුද්ධ ශාසනය තුල ඒ තරම් දුක් විඳපු ඒ තරම් බැනුම් අහපු ඒ තරම් මිනිස්සුන්ගෙන් ගල් පාරවල් කාපු ඒ තරම් පොළු පාරවල් කාපු ඒ තරම් ලේ හලාගෙන දුක් විඳපු කෙනෙක් පිරිනිවන් පානකම් මේ බුද්ධ ශාසනය වෙන කෙනෙක් නෑ අංගුලිමාල හාමුදුරුව හැරෙන්න. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. හැබැයි අංගුලිමාල හා අද දවසේ ඔබ මේ අංගුලිමාල හාමුදුරුවන්ගේ කතාවෙන් ජීවිතයට ගන්න ඕනේ හොඳම ආදර්ශය තමයි ඒ තරම් දරුණු කෙනෙක් ධර්මයේ තුල කොච්චර දමනීය වුණාද. අංගුලිමාල හාමුදුරුව පැවිදි වෙච්ච දවසේ ඉඳන් පුංචි සතෙක්වත් මැරුවේ නෑ කියන. එතකොට අච්චර මිනි මරපු කෙනා පැවිදි වුණාට පස්සේ කොච්චර ජීවිතේ වෙනස් කරගත්තද කියන්නේ පොඩි සතෙක් කූඹියෙකුටවත් පුංචි සතෙක්වත් ජීවිතේ කවදාවත් තමන්ගේ අතින් සතෙක්ගේ ජීවිතයක් පැවිදි වුණාට පස්සේ බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් නැති කරලා නෑ. හැම වෙලාවෙම මෛත්‍රිය වඩන්න පටන් ගත්තා. මොකද තමන්ට තිබුණේ ද්වේෂය, කේන්තිය, දැඩි ගතිය. ඒක නැති කරගන්න නම් ඊට විරුද්ධ දේ තමයි මෛත්‍රිය. පුදුම මෛත්‍රියක් පතුරවන. හැබැයි අංගුලිමාල හාමුදුරුවෝ පිණ්ඩපාත යනවා. ගම්වලට ඈත පළාත්වල ගම්මානවල පිණ්ඩපාතේ වඩිනකොට මිනිස් වඳුන ගන්න. අන්න අර මිනී මරුව. අන්න අර අපරාධකාරය. අන්න අර සිවුරක් පොරෝගෙන එනවා. වරෙල්ලා ගහපල්ලවකට කියලා අදී මිනිස්සු එකතු වෙනවා. එකතු වෙලා හැංගිලා පොළු වලින් ගහනවා කියන. ගල් පාරවල් ගහනවා කියන. සිවුර අර පොළු අදී කවදාවත් හැරිලා බලන්නේ නැහැ කියන. ගලක් වැදුනත් කවුද ගැහුවේ කියලා හැරිලා බලන්නේ නැහැ. ඒ වදින ගල් පාරටත් හිතනවා මේ පුද්ගලයා සුවපත් වේවා සුවපත් වේවා. පොල්ලකින් ගැහුවත් ගලකින් ගැහුවත් ආයුධයකින් දමල ගැහුවත් මෛත්‍රියම වඩාගෙන ලේ පෙරාගෙන ඉස්සර තිබිලා තියෙන මැටි පාත්‍ර සමාට දානේ ටික ලැබිච්ච දානේ ටිකත් එක්ක එක්ක අර පාත්‍රයේ කුඩු වෙලා ඔක්කොම හැලිලා පුතුම මෛත්‍රියකින් පියවරෙන් පියවර මෛත්‍රී වඩාගෙන ලේ පෙරාගෙන ආපහු ආරාමයට වඩින. සමහර දවස්වල බුදුරජාණන් වහන්සේ දකින්න අංගුලිමාල හාමුදුරන්ගේ සිවුර ඉරිලා පාත්‍රය කැඩිලා පිණ්ඩපාත ගිහිල්ලා මොනවත් නැතුව ලේ පෙරාගෙන ආපහු වඩිනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අංගුලිමාල ඔබම කරපු අකුසල් වල විපාක ඔබේ පස්සෙන් එන්නේ. ඔබ වීරිය වඩන්න. ඔබ අප්‍රමාදීව වීරිය වඩන්න. මේ ජීවිතේම සියලු කර්ම ප්‍රහාණය කළ සසරෙන් මිදෙන්න. නැත්නම් අංගුලිමාල ඔබට කල්ප ගණන් ගෙවාගෙන යන්න තරම් කර්ම ගොඩක් ඔබ සසරි රැස් කරපු කෙනෙක්. ඔබ ඉක්මනින් ධර්ම අවබෝධයට වීරිය වඩන්න. අංගුලිමාල හාමුදුරුව පුදුම වීරියක් ගත්තා. අංගුලිමාල හාමුදුරුවන්ගේ කර්මය කොච්චර බලවත්ද කියන්නේ ධර්මයේ තියෙනවා. අංගුලිමාල හාමුදුරුවන්ටම ඉලක්ක කරලා ගැහුවේ නැත. උන්වහන්සේ යම් පාරක යනකොට ගස්වලට අඹ තියෙනවා. අඹවලට පොළු ගහනවා ළමයි. ගලක් ගහනවා. ඒ පාරක ගියොත් අංගුලිමාල හාමුදුරුවෝ අර ගල කැරකිලා එන්නේ තමන්ගේ ඔළුවට කියලා. ගහනපු අහකට ගහන පොළු පාරක් හරි කැරකිලා එන්නේ ඔළුවට කියලා. ඔබ අහලා ඇති මේ කර්ම ගැන කියනකොට අපේ මිනිස්සු කියමනට කියනවා අකුසලයට කර්ම විපාකයට අහක යන ඒවත් වදිනවා කියනවා. අහක යන ගලුත් කැරකිලා එනවා කියන කර්ම විපාකයට. අන්න ඒ වගේ අංගුලිමාල් හාමුදුරුවෝ පුදුම විදිහට ජීවිතේ තමන් ගුටි කාලා ලේ පෙරාගෙන පොළු පාරවල් කාලා මිනිස්සු වටක සමහරු ගහනව රැකලා ඉඳලා. අන්න එනවා අපේ අයියා මරපු එක. අරුව තමයි අපේ තාත්තයි බාප්පයි මරලා ඇඟිලි කපාගත්තේ. අන්න අරුව තමයි අපේ අම්මලා මැරුවේ, පුංචි අම්මලා මැරුවේ ගහපල්ලවකට කියලා අනේ ගහනවා. කොච්චර ගුටි කෑවත් ද්වේෂ හිතකින්වත් බලන්නේ නැහැ කියන. මෛත්‍රියම වඩාගෙන ගුටි කාගෙන ලේ පෙරාගෙන එනවා කියන. හිතන්න කොච්චර ඉවසීමක් තියෙන්න ඕනද කියලා. ඒ විදිහට තමයි අංගුලිමාල මහරහතන් වහන්සේ ධර්මාවබෝධය කළ රහත් වුණේ. උන්වහන්සේට අවසාන කාලේ මිනිස්සු ගහන බණින එක අඩු වුණේ ඔබ දන්නවා දරුවෙක් ලැබෙන්න හිටපු අම්ම කෙනෙක් ළඟට ගිහිල්ලා අංගුලිමාල හාමුදුරුවෝ සත්‍යක්‍රියාවක් කරා. ඒ සත්‍යක්‍රියාවම ඔබ හිතලා බලන්න. යතෝහම් බගිනි බගිනි කියන්නේ නංගි. අරියාය ජාතියා ජාතු මම ආරි ජාති ඉපදිච්ච දවසේ ඉඳන්, ඒ කියන්නේ බුද්ධ ශාසනේ මව් කුසින් නෙමෙයි, මව් කුසින් ඉපදුනාට පස්සේ ගොඩාක් පව්කම් කරපු කෙනෙක්. අරියාය ජාතියා ජාතු මං ආරි ජාති ඉපදුනාට පස්සේ සංචිච්ච පාණ ජීවිතා වෝරෝපේත, දන දන කිසිම ප්‍රාණීගේ ජීවිතයක් තොර කරේ නැහැ. තේන සච්චේන මේක සත්‍යයි. සොත්ති තේ හෝති සොත්ති ගබ්බස්සාති, මේ සත්‍යානුභවයෙන්ම සුවපත් වේවා, සුවසේ දරුව බිහි වේවා කියලා සත්‍යක්‍රියා කරා. එදා අර දරුව බිහි වෙන්නේ නැතුව මරණාසන්නව විලාප දෙමින් හිටපු අම්මා මිනිස්සු අට වෙලා මොකක් වෙයිද අනේ මොකක් වෙයිද කොහොමද බේරගන්නේ කියලා බලාගෙන හිටිය මිනිස්සු අංගුලිමාල් හාමුදුරන්ගේ මේ මෛත්‍රී සහගත සත්‍යක්‍රියා වචනේ ඒ සැනින් අර අම්මගේ වේදනාව සුවපත් වුණා, දරුව බිහි වුණා. අදටත් අංගුලිමාල මහරහතන් වහන්සේ පිරිනිවන් පාල කොච්චර කාලයක්ද, අවුරුදු 2500 ගානකට එහා. අදටත් අංගුලිමාල පිරිතේ ආශිර්වාදය අදටත් ලබනවා. මේ කල්පේ පුරාමත් බලවත් ඒ සත්‍යක්‍රියා. එහෙමනම් අපිට පේනවා වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ ජීවිතේ අකුසල් වැරදි තිබිච්ච කෙනෙක් බුද්ධ ශාසනය තුළ එක බණපදයෙන් ජීවිතය වෙනස් කරගත්ත. ඒ නිසා පිංගතුනේ මේ ලැබුණා වසරේ මේ දේශනාවම ඔබ ජීවිතයට ආදර්ශයක් කරගන්න. පහුගිය දේවල් අතීත මතක ඔක්කෝම සම්පූර්ණයෙන් වහලා දාන්න. අසූචි ගොඩකට අපි මොකද කරන්නේ? අසූචි ගොඩක් අවුස්සන්න අවුස්සන්න මොකද වෙන්නේ? ගඳ ගන්න. ඒක ඔබ දැකලා ඇති. සමහර බලල්ලු සත්තු අසූචි කරාට පස්සේ වහන. ඒ වගේ සමහර ප්‍රශ්න තියෙනවා, පවුල් ප්‍රශ්න, සමහර අරබුද, එක්ක නෑදෑයන්ගේ අහල පහල ප්‍රශ්න, රටේ ප්‍රශ්න, ඒවා කතා කරලා විසඳන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒවා කතා කරන්න කතා කරන්න ප්‍රශ්න ඇවිස්සීලා එනවා, ගහ ගන්නවා, රණ්ඩු වෙනවා. ඔබ බලන්න සමහර අය ඔන්න තරහක් අවුරුද්දම තරහ වෙනවා, වෛර කරනවා, බැන ගන්නවා, රණ්ඩු වෙනවා. අවුරුද්ද එනකොට හිතනවා ඔන්න කමක් නැහැ, මේ අවුරුද්ද හරියව අතහැරලා ඔන්න කෑම පිඟානක් එහෙම අරන් ගිහිල්ලා අයියේ මල්ලී අපිව අමතක කරලා අපි කවුරුත් මැරෙන මිනිස්සුනේ කියලා ඔන්න දැන් වැඩේ පටන් ගන්නවා. ආයි වැඩේ ඇදෙන තැන තමයි අසිහියෙන් මිනිස්සු එකතු වෙලා ආයි අර කන්න බොන්න පටන් ගන්න බේබදුක. ඒ තැන් වල කතා වැඩිච්ච ගමන් අර පරණ කතා එහෙම මෙහෙම වචන දෙක ඇවිල්ලා, ඇයි උඹ මෙහෙම කිව්වේ, ඇයි උඹලත් අපිට මෙහෙම කිව්වේ, ඇයි උඹලා අපිට මෙහෙම කරේ, අවසානෙ ගහගෙන රණ්ඩු වෙලා ආයි ඒ අරබුදය අවුරුදු ගාන කායය දෙනවා. ඒ වගේ සමහර ප්‍රශ්න අරබුද සමහර දේවල් අපිට කතා කරලා සාකච්ඡා කරලා විසඳගන්න බැරි දේවල් ඒවා සම්පූර්ණයෙන් අමතක කරන්න. අසූචි ගොඩක් වහලා දානවා වගේ ජීවිතේ වැරදිච්ච තැන් ප්‍රශ්න ගැටලු වහලා අමතක කරන්න. අලුතෙන් ඉපදුනා කියලා හිතන්න. අංගුලිමාල හාමුදුරුවෝ හිතුවේ අරියාය ජාතියා ජාතු මම ආරි ජාති අලුතෙන් ඉපදුනා, බුද්ධ ශාසනය මං අලුතෙන් ඉපදුනා කියලා හිතුවා. පරණ ජීවිතේ සම්පූර්ණයෙන් අමතක කරන්න. ඒ නිසා ඔබේ අතීතේ අඳුරක් නම් තියෙන්නේ, අතීත සිහිකරනකොට ඔබට තියෙන දුකක් නම් පසුතැවීමක් නම් ජීවිතයේ ගොඩාක් විසඳ ගන්න බැරි වෙච්ච ප්‍රශ්න දුක් ගැහැට කරදර විපත් ඒව ඔක්කොම මුළු අතීතේම අමතක කරලා අලුතෙන් ඉපදුනා කියලා මේ ලැබුණ නව වර්ෂයේ අලුතෙන් පටන් ගන්න. ඒ පිණිස ඔබ සද්ධාව දියුණු කරා හොඳට සිල් රකින්න කෙනෙක් බවට පත් වෙන්න. මේ ලැබුණ නව වසරේවත් හරියට පංචශීල රකින්න ජීවිතේ. මෛත්‍රිය පුරුදු කරා. වැදගත්ම දෙයක් තමයි ඉරිසියා කරන්න එපා කවදාවත් කිසි කෙනෙකුට. හැම වෙලාවෙම හිතන්න කෙනෙක් උගත් කෙනෙක් නූගත් කෙනෙක් ලස්සනයි කෙනෙක් හැතයි කෙනෙක් පොහොසත් කෙනෙක් දුප්පත් කෙනෙකුට කීර්තිය තියෙනවා කෙනෙකුට නෑ. මේ හැම දෙයක්ම ලැබෙන්නේ ඒ අය සසරි වපුරපු දේවල්. යාදි සං වපතේ බීජං තාදි සංහරතේ පලං. ඔවුන් සසරි දන්දීලා පින් කරලා තමන් වපුරපු දේ ඒ අය නෙලනවා. ඒ නිසා අනුන්ගේ පිනට කවදාවත් ඉරිසියා කරන්න එපා. ඔබත් පින් කරගන්න කුසල් වඩන්න. ඒ නිසා ජීවිතේ ඉරිසියාවක් නැතුව කෙනෙක්ගේ දියුණුව දැකලා හදවතින් සතුටු වෙන අනේ සාදු කොච්චර දෙයක් අනේ හොඳයි කියලා ඒක අනුමෝදන් වෙන කෙනෙක් බවට පත් වෙන කරුණාව මෛත්‍රිය ඇති කරගන්න කෙනෙකුට හදවතින්ම උදව් කරන් ධර්මයේ දියුණු කරන් ධර්මානුකූලව ජීවත් වෙන මේ ලැබුණ වසර තුළ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණ ධර්ම දවසින් දවස ඇති කරගෙන ධර්මානුකූලව ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ ගන්න. ඉතින් ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.